හොඳයි සාදු. 2019 වසරේ 6 වෙනි මාසේ 23 වෙනිදා භාවනා වැඩසටහන. භාවනා වැඩසටහනකින් සිදුවන්නේ සංවර බව ඉගෙන ගැනීම. තුන්දොර සංවර බව පිළිබඳව ඉගෙන ගැනීම තමයි මේ භාවනා වැඩසටහනක මූලික පරමාර්ථය. ඒකෙන් මුල් වෙන්නේ සංවරයේදී මුල් වෙන්නේ මුලින්ම සිත. ඊට පස්සේ කය, ඊට පස්සේ වචනය. සංවර වෙනවා. එහෙම නැත්නම් යහපත් කියන තැනට පත් කර ගන්නවා. දැන් කල්පනා කරලා බලන්න ඕන අපේ සිත් වෙන තුනේ යහපත්ද අපේ සිත යහපත්ද? අපේ ශරීරය යහපත්ද? අපේ වචනය යහපත්ද? වතුර භාජනයක තියෙන වතුර ප්‍රමාණය මැන බලා තේරුම් ගන්නාසේ ඔබේ සිත, කය, වචනය තේරුම් ගන්න. කොපමණකින් යහපත් වනවාද? මොනතරම් යහපත් කර ගැනීමට කරුණු තියේද? ගේක වැඩ අවසන් වෙන්න තා කොච්චර වැඩ තියෙනවද කියලා අහුවහම ඌ කියනවා තව ජනෙල් තියන්න තියෙනවා, කපරාදු කරන්න තියෙනවා, ටයිල් කරන්න තියෙනවා, සිවිලිම කරන්න තියෙනවා කියලා ඔහොම කියනවා. තියෙන ප්‍රමාණයට අඩුපාඩු. ආන්නේ වගේ ඔබේ සිතත් තනාගෙන යන සිතක්නේ. මෙන්න මේ පමණට ගොඩ නගලා තියෙනවා, මේ පමණට හැදිලා තියෙනවා, මේ පමණට වැඩ කටයුතු කළ යුතුව තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. මේ සිත, කය, වචනය නැමැති ගෘහයේ තනා ඇති ප්‍රමාණයයි, තැනීමට ඇති ප්‍රමාණයයි හොඳින් තේරුම් ගන්න. මේ මොහොතේම ඒ වගේම ජීවිතයේ හැම මොහොතකම තේරුම් අරගෙන ජීවත් විය යුතුයි. අන්නේකට කියනවා දර්ශනයක් ඇති පුජ්‍යලයෙක්, අවබෝධයක් ඇති දර්ශනයක් ඇති පුජ්‍යලයෙක්. සංවර නොවන්නේ ඇයිද? ඒ ඉතිරි කොටස සංවර කර ගැනීමට නොහැකි වූයේ ඇයිද? එක ප්‍රශ්නාර්ථයක්. සංවර කර ගැනීම උදෙසා කළ යුත්තේ කවරක්ද? කළ යුත්තේ නම් හරිදේ හරි විදියට දැකීම, වැරදිදේ වැරදි විදියටම දැකීම. ඉන්ද්‍රියටත් මනස සංවර කර ගැනීමට කළ යුත්තේ හරිදේ හරි විදියට දැකීම, වැරදිදේ වැරදි විදියටම දැකීම. හරිදේ හරි විදියට දකින්නේ කෙසේද? වැරදිදේ වැරදි විදියටම දකින්නේ කෙසේද? වැරදිදේ පින්නතුනේ ඔබට දුක්ඛ වේදනාවක් ලෙස හෝ දුක පිනිස පවතින වේදනාවක් ලෙස හෝ දැනෙනු ඇති. වැරදිදේ ඔබ තුළින් හඳුනාගන්නේ කෙසේද? ඒ දුක්ඛ වේදනාවක්සේ හෝ දුක පිනිස පවතින වේදනාවක් ලෙස හෝ දැනෙනු ඇති. හරිදේ පින්නතුනේ ඒකාන්ත වශයෙන්ම ශාන්ත ලෙසත්, මිහිරි ලෙසත්, වඩාත් සුවදායි ලෙසත්, ප්‍රණීත ලෙසත් දැනෙනු ඇති. ජීවිතේ හරි වැරදි ආන්න එතනින් තෝරගන්න එවිට බාහිර දැනුම් වලින් හරි වැරදි තේරුම් ගන්නවට වඩා ප්‍රායෝගිකයි, ස්ථාවරයි, පැහැදිලි. පුතජ්ජන සත්වයා පිළිතුරක් කියලා හිතන සෑම දෙයක්ම නැවත නැවත එයම ප්‍රශ්න බවට පෙරලමින් පවතිනවා. පුතජ්ජන ලෝකයේ කවුරුන් වුවත් විසඳුමක් හැටියට සලකන ඕනෑම දෙයක් නැවත නැවතත් ප්‍රශ්න බවට පෙරළමින් පවතිනවා. පුතජ්ජන ලෝකයේ සිටින සත්වයා සැපයක් සොයනවා, සැපය දුකක් බවට පෙරලෙනවා. නිත්‍යක් සොයනවා, නිත්‍යක් සොයාගත නොහැකිව දුකට පෙරලෙනවා. ආත්මයක් තහවුරු කර ගැනීමට උත්සාහ කරනවා, නමුත් ආත්මයක් සොයාගත නොහැකිව දුකට පත්වෙනවා. පුතජ්ජන ලෝකයා විසඳුමක් සොයනවා, විසඳුමක් සොයාගත නොහැකිව දුකට පත්වනවා. එහෙමනම් සමස්ත පුතජ්ජන ලෝකය පිළිතුරක් සේ සලකන සෑම දෙයක්ම ප්‍රශ්නයක් බවට පෙරලෙනවා. සිතුදේම නොමවි නොසිතූ දෙයක්ම සිදුවෙනවා යැයි යනු අදහස් කරන්නෙත් ඒ කාරණේමයි. එහෙමනම් පින්නතුනි, අප නොසිතූ දේ කවරක්ද? නොසිතූ දෙය කවරක්ද? පුතජ්ජන සත්වයා නොසිතූ දේ නම් දුක යනු කවරක්ද යන්න පිළිබඳවයි. පුතජ්ජන සත්වයා නොසිතූ දේ නම් දුක යනු කවරක්ද යන්න පිළිබඳවයි. පුතජ්ජන සත්වයා නොසිතූ දේ නම් දුක හටගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. පුතජ්ජන සත්වයා නොසිතූ කරුණ නම් ඒ දුකේ විසඳුම කවරක්ද යන්න පිළිබඳවයි. පුතජ්ජන සත්වයා නොසිතූ දේ නම් ඒ විසඳුම තුළ ජීවිතය ප්‍රායෝගික කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි. මෙන්න මේ නොසිතූ කරුණු පිළිබඳව සිටිය යුතුයි. මනස නිවැරදි කළ හැක්කේ තම යහපත් ඥාන දර්ශනයටම පමණයි. ඔබගේ ගතියට ස්වභාවයට අනුවයි ඔබගේ සිතිවිලි පද්ධතිය. පින්නතුනේ මේ ලෝකෙ වාසය කරන මනුෂ්‍යයාගේ තියෙන ගති ස්වභාවයට අනුවයි සිතිවිලි දාමය, සිතිවිලි පද්ධතිය. මේ පහළ වෙන සිතුවිලි දාමය මාගේ ගති ස්වභාවයට අනුවයි කියලා තේරුම් ගන්න. කුමක්ද ගති? විවිධ විෂමතා තිබෙන නානත් ගති තමයි පිළිතුනේ මේ ලෝකේ සෑම මිනිස්සෙක් තුළම පීඩා තිබෙන්නේ. මිනිසාගෙන් මිනිසාට ගති වෙනස්. ඒ වගේම ඒ ගති හැම කල්හිම එකසේ නොපැවති වෙනස් වෙමින් පවතින ගති ලක්ෂණ තමයි මිනිසයා සතුව පවතින්නේ. කෙසේ වුවත් තමාහට පවතින ගතියට අනුරූපී වූ අනුකූල වූ සිතිවිලි ධාමයක් තමයි ඔබට පහළවන්නේ. සියලු ලෝකයන්හි ඇති තතු ඇති පරිදි අවබෝධ කරගත් කල සියලු ලෝකයන්හි නොවැළී වාසය කිරීමට පුළුවන්. ලෝක යනුවෙන් අදහස් කරන්නේ අප අපගේම ආධ්‍යාත්මය තුළ පවතින රූපලෝක, වේදනාලෝක, සංඥාලෝක, සංකාරලෝක, විඤ්ඤාණ ලෝක කියන ලෝකය. මෙන්න මේ සියලු ලෝකයන්හි තතු මනා ලෙස දැනගත් කල්හි සියලු ලෝකයන්හි නොවැළී වාසය කිරීමට හැකියාව තිබෙනවා. ඔබ මේ මොහොතේ ඇලී සිටින්නේ රූප ලෝකයේද පරීක්ෂා කර බලන්න. ඔබ මේ මොහොතේ ඇලී සිටින්නේ මා මේ මොහොතේ ඇලී සිටින්නේ වේදනා ලෝකයේද පරීක්ෂා කර බලන්න. මම මේ මොහොතේ ඇලී සිටින්නේ සංඥා ලෝකයේද? මම මේ මොහොතේ ඇලී සිටින්නේ සංකාර ලෝකයේද? මම මේ මොහොතේ ඇලී සිටින්නේ විඤ්ඤාණ ලෝකයේද? සියලු ලෝකයන්හි නොඇලී වාසය කිරීමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. බෞද්ධයෙක් විසින් පිළිපැදිය යුතු පරමාර්ථ දහම සියලු ලෝකයන්හි නොඇලී වාසය කිරීම. සම්බුද්ධ ශාසනයේ ආර්ය ප්‍රතිපදාවේ ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. මේ ලක්ෂණය තමයි පින්නතුනේ ක්‍රියාව සංසිඳවීම. ක්‍රියාව සංසිඳවීම අපි සමාජ වහරේ දුර්වල මිනිස්සෙකුට පාවිච්චි කරපු වචනයක් තියෙනවා. කර්මකාරය කියන වචනය. මේ වචනේ භාවිතා කිරීමට හේතුව මේ සමාජ තලයේ සිටියා කර්මය නොකරන පිරිස. ඒ තමයි රහතන් වහන්සේලා. උන් වහන්සේලා කර්මය කරන්නේ නෑ. කර්ම කරන අයට කිව්වා කර්මකාරයෝ කියලා. එයින් අදහස් වෙනවා කර්ම නොකර සිටින පිරිසකුත් මේ සමාජ තලයේ ජීවත් වෙලා තිබෙනවා කියලා. සම්බුද්ධ වචනයේ සඳහන් වෙනවා කම්ම නිරෝධාය. කර්මක්ෂය කිරීම, කර්මය ක්ෂය කරනවා, කර්මය දුරු කරනවා, කර්මය නිරෝධ කරනවා. කර්මකාරකයාද කර්මයද අවසන් වෙනවා. ක්‍රියාව ඇතිතෙක් කර්මකාරකයා ඇත, කර්මකාරකයා ඇතිතෙක් කර්මය ඇත. මේකට බැඳුණු කර්මකාරයා නිරෝධ කරනවා, ක්ෂය කරනවා, නිදහස් කරනවා කියන වචන භාවිතා කරනවා. කර්මය තමයි මිනිසා පීඩාවට පත් කරන, වෙහෙසට පත් කරවන කාරණය. කර්මය ක්ෂය කිරීම තමයි මිනිසා සහනයට පත් කරවන කාරණය. කර්ම ක්ෂය කිරීමට හැකියාව ලැබෙන්නේ සියලු ලෝකයන්හි නොඇලී වාසය කිරීමෙන් පමණයි. කර්මය කර්මයෙන් ක්ෂය කරන්නටද පුළුවන් කමක් නැහැ. කර්මය සංසිඳෙන්නේ තණ්හාව නිරෝධ වීමෙන්, තෘෂ්ණාව නිරෝධ වීමෙන්. තණ්හාව මොනතරම් ප්‍රභේදවලට බෙදෙනවද? ඒ බෙදීම් වලින් පවතින ඕනෑ තරම් යෙදුම් ඇති. ඒ සියලු යෙදුම් වල පවතින තණ්හාව දුරු වීමෙන් මොන කර්මයක බැඳුනත් මොන කර්මයක ක්‍රියා කළත් තණ්හාවෙන් තොරව කළාද කියලා බලන්න. කොටින්ම කියනවා නම් මේ යුගයේ තණ්හාවෙන් තොරව භාවනාවක්වත් කරනවද බලන්න. තණ්හාව ඇතිතෙක් කර්මය ඇත, ක්‍රියාව ඇත. කර්මය ඇතිතෙක් තණ්හාවද ඇත. තණ්හාව නතර වෙන්න පුළුවන්කම තිබෙනවා. තණ්හාව නැත්නම් නතර වීමට පුළුවන්කම තිබෙනවා. සිතේ සහනය සොයාගෙන යන ඔවුන්ගේ ප්‍රතිඵලයක් තමයි නිවන. සිතේ සහනය කැමතිවන්න ඔවුන්ගේ ප්‍රතිඵලයක් තමයි නිවන. සිතෙන් සහනශීලීව වාසය කිරීමට කැමති වෙනවා. දෙවීම් පිච්චීම් වල වාසය කරන්න අකමැතිව සිතේ සහනයෙන් වාසය කිරීමට කැමති වෙනවා. ඔබ ඉස්සෙල්ලම බැරිය යුතු කාරණයක් වන්නේ මුලින්ම තමන් චිත්ත සහනෙන් වාසය කිරීමට කැමැත්ත ඇත්තෙක්ද, කැමැත්ත තිබෙන කෙනෙක්ද. ද්වේෂයෙන් පිච්චි පිච්චි ඉන්න අකමැතිව සහනෙන් වාසය කිරීමට කැමති කෙනෙක්ද? රාගයෙන් පිච්චි පිච්චි ඉන්න අකමැතිව සහනෙන් වාසය කිරීමට කැමති කෙනෙක්ද? මෝහයෙන් පිච්චි පිච්චි ඉන්න අකමැතිව සහනෙන් වාසය කිරීමට කැමති කෙනෙක්ද? මානසික ගැටලු විඳව විඳවා ඉන්න අකමැතිව සහනෙන් වාසය කිරීමට කැමති කෙනෙක්ද? මෙන්න මේ සහනෙන් වාසය කිරීමට, නිවීමෙන් වාසය කිරීමට කැමති වුණ කෙනෙක් තමයි පින්නතුනි නිර්වාණය සොයා යන ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ. ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන නිසා. සම්මා දිට්ඨිය, කර්මය නැති දැකීම, කර්මයෙන් තොරව දැකීම. සම්මා දිට්ඨිය යහපත් දැක්ම, ලෝභ ද්වේෂ මෝහ අලෝභ අද්වේෂ අමෝහ නැති දැක්ම. යමක ලෝභ ද්වේෂ මෝහත් නැතිනම්, අලෝභ අද්වේෂ අමෝහත් නැතිනම් එහි ඇත්තේ කවරක්ද? යම් දැක්මක ලෝභ ද්වේෂ මෝහ නැත්නම්, අලෝභ අද්වේෂ අමෝහ නැත්නම් එහි ඇත්තේ කවරක්ද? එහි තමයි පින්නතුනේ සම්මා දිට්ඨිය ඇත්තේ. සම්මා දිට්ඨිය උදා වන තැන මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයේම උදා වෙනවා. සම්මා දිට්ඨිය වැසෙන කල මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයේම වැසෙනවා. සම්මා දිට්ඨිය තමයි පින්නතුනේ ජීවිතේ ඇස් දෙක වගේ සාසන ධර්මයේ ඇස් දෙක මුල්ම කාරණය. සාමාන්‍ය මිනිස්සු ජීවිතේ වටිනාම දේ මොකද්ද කියලා අහුවොත් කියන්නේ ඇස් දෙක කියලා. දෙයක් රැක ගන්න කිව්වොත් කියන්නේ ඇස් දෙක වගේ රැක ගන්න කියලා. එහෙමනම් ජීවිතේ වටිනාම දේ තමයි ඇස් දෙක. සම්බුද්ධ ශාසනයේ වටිනාම දේ තමයි සම්මා දිට්ඨිය. ඇයි සම්මා දිට්ඨියෙන් බලන්න කියන්නේ? මිත්‍යා දෘෂ්ටියකින් බැලුවොත් එහෙම පින්නතුනේ එයා සහනයක් ලබන්නේ. මිත්‍යා දෘෂ්ටියක් තුල තියෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ. දැන් බලන්න ඔය මිත්‍යා දෘෂ්ටික ආගමිකයෝ ඉන්නවනේ. ඒගොල්ලන්ගේ හිත්වල පළපදියම් කරගත්ත ප්‍රාර්ථනා, බලාපොරොත්තු, යාඥා, යැදිලි ඔක්කොම ටික අහගන්න, දැනගන්න. දැනගෙන හොඳට බලන්න ඒ ඇත්තෝ සියල්ලම කරන්නේ ලෝභය, ද්වේෂය, මෝහය පදනම් කරගෙනද නැද්ද කියලා බලන්න. ඒගොල්ලන්ගේ ආගමිකයේ ඇදීම අස්සේ තියෙන්නේ ලෝභය තියෙනවා. ඒ කියන්නේ ප්‍රාර්ථනා, සැපය ප්‍රාර්ථනා, නොයෙකුත් නොයෙකුත් දේවල් ඒ දිව්‍ය ලෝකේ ස්වර්ගයේ ගියාම හම්බෙනවයි කියන ප්‍රාර්ථනා. ඒ වගේම ඔවුන් ළඟ ද්වේෂය තියෙනවා. මෙන්න මේ දේවල් වලට මේ ආයත මේ ආගමිකයන්ට අපි ද්වේෂ කළ යුතුයි කියලා ද්වේෂය තියෙනවා. ඒ වගේම පින්නතුනේ අගක් මුලක් නොදකින හීනෙන්වත් ප්‍රත්‍යක්ෂ කළ නොහැකි කිසිදු විද්‍යාත්මක නොවන විශ්වාස පමණක් දැඩිකොට මෝහයෙන් වාසය කරනවා. විශ්වාසයන් පමණක් දැඩි කරගෙන මෝහයෙන් වාසය කරනවා. කවදාවත් දැක්කේ නැති දකින්න බැරි දේවල්, විද්‍යාත්මක නැති දේවල් මෝඩකමට විශ්වාස කරනවා. මෝහයෙන් යුක්තයි, මුලාවෙන් යුක්තයි. උදාහරණයක් වශයෙන් ස්වර්ගස්ත වූ විට ඔබට නොමිලේ බුරියානිකා හැකි කියලා කිව්වොත්, කත හැකි කියලා කිව්වොත්, ඒකේ විශ්වාස කරොත් එහෙම ඒක ඇතුළේ තියෙන මොකද්ද? මෝහය නෙවෙයිද? මෝහය තියෙන වෙනතුන. ඒකට හේතුව ඒ මනුස්සය කල්පනා කරන්නේ දිව්‍ය ලෝකේ කුඹුරු කරනවද නැද්ද කියලා. බුරියානි කන්න කුඹුරු කරන්න ඕනේ නේද? කුඹුරු කරන්න ඕනේ. ඒ වගේම එහෙ බුරියානි හදන්න ගෑස් තියෙනවද නැද්ද කියලා දන්නෙත් නැහැ. ඒ නිසා කාම වස්තූ මුල් කරගෙන කාම තණ්හාවල් ඇති කළා. ස්වර්ගයකට භවයකට භව තණ්හාවල් ඇති කළා. මිනිස්සෙක්ව දෘෂ්ටිගත කළා. මෝහාන්ධකාර එක පටලවල තින් පින්නතුනි බලන කල මිනිස්සයට සහනයක් තිබේද? නෑ. අන්න ඒ නිසා තමයි පින්නතුනේ සම්මා දිට්ඨියෙන් යහපත් වූ දැක්මක් තත්තාකාරයෙන් දකින නුවණක් මේ සත්වයා පහළ කරගත යුතුයි. විද්‍යා උදපාදී ඇති කරගත යුතුයි. විද්‍යාත්මක ඥාන දර්ශනයක් තේන්න ඕන. පින්නතුනි නූතන විද්‍යාව කියලා කියන්නේ බුදුදහමට සමීප වෙමින් පවතින දෙයක්. ඒ නිසා නූතන විද්‍යාව ඉගෙන ගන්න, හොඳට ඥානනය කර ගන්න. ඒ වගේම මනෝවිද්‍යාව කියලා කියන්නේ සම්බුද්ධ ශාසනයේ ධර්මයට සමීප වන දෙයක්. තාම නූතන බටහිර මනෝවිද්‍යාව මනස ඉක්මවන්නේ කොහොමද, මනස නැති කරගන්නේ කොහොමද කියලා නම් දන්නේ නැහැ. නමුත් මනසේ හැසිරීම වුන් මනාකොට විග්‍රහ කර තිබෙනවා. අපේ බුදුහාමුදුරු මනස කියන්නේ මොකද්ද කියලා දැනගෙන මීට අවුරුදු 2600 ගානකට කලින් ඒ මනස නිරෝධ කරලත් පෙන්නලා, අනිත් අයටත් නිරෝධ කරගන්න මඟ පෙන්නලා උන්වහන්සේලා පිරිනුවන් පෑවා. හොඳයි පින්වත්නි සැහැල්ලුවන්න. මට පෙනී ගිය යම් කාරණයක් තමයි පින්තුනි මේ මෙතෙක් වෙලා ඔබ සැහැල්ලු වෙන්නේ මේ ඉඳලා තියෙන්නේ. නේද? මොකද්ද ඒක හිර වෙලා ඉඳලා? සැහැල්ලුවෙන් නොසිටියොත් තමයි සැහැල්ලු වෙන්න කියලා කිව්වහම ඔව් සැහැල්ලු වෙන්නේ. සැහැල්ලුවෙන්ම නම් සිටින්නේ ඔහු තවත් සැහැල්ලුවෙන් සිටියේ. මේ සිත කියන ධර්මය පිනතුනේ මගහැර ගමන් කිරීම දුරු කිරීම හරිම අපහසු ක්‍රියාවක්. සිත විවිධ වෙස් වලාගෙන ඇවිල්ලා අපව මුලා කරනවා. ඒ කියන්නේ සිතට අපිව ග්‍රහණය කරගන්නවා. ඒක පාවිච්චි කරපු වචනයක් තමයි මායයා. මායයා විවිධ වෙස් වලාගෙන ඇවිල්ලා අපිව ග්‍රහණය කරගන්නවා. ඒක වෙනවද නැද්ද? ඒක වෙනවා. ඒක හොඳින් තේරුම් ගන්න. මන නැමැති මායයා. මන නැමැති මායයා ඇවිල්ලා විවිධ වෙස් වලාගෙන අපිව ග්‍රහණය කරගන්නවා. ඒ සියලු ග්‍රහණයන්ගෙන් මිදී වාසය කිරීම එහෙම නැත්නම් නිදහස් වී යාම තමයි පින්නතුනේ නිරෝධ මාර්ගයේ ගමන් කිරීම කියලා කියන්නේ. කැලෑ ගමනක් යන මිනිස්සෙගේ ඇඳුමේ නිරන්තරයෙන්ම කටු ඉතිවල පැටලෙනවා. මොකද අපි කරන්නේ? කටු ඉති වලින් ඇඳුම ගලවාගෙන අපි කැලෑවේ ඉදිරියට ගමන් කරනවා. ආන ඒසේම පින්නතුනේ විවිධ චිත්ත සංකාරයන් වල අප පැටලෙවි. අප මොකද කරන්න ඕන? එයින් සිත ගලවාගෙන ඉදිරියට ගමන් කළ යුතු වෙනවා. ඒවායින් ගලවාගෙන ගමන් කිරීමට නම් හොඳ සිහියක්, හොඳ අවබෝධයක්, හොඳ සැලකිල්ලක් අවශ්‍යයි. කැලෑ ගමනක් යන මිනිසෙක් වාගේ කැලෑ ගමනක් යන මිනිසෙකගේ තියෙන පින්නතුනේ ප්‍රධාන අරමුණ එකක්, කඳු මුදුනට නැගීම. ඊට පස්සේ පින්නතුනේ ඒ නැගගෙන යන ගමනේ තව අවධාන කීයක් තියනවද? උත්සාහය, වීරිය තියෙන්න ඕන. නැත්තම් කඳු මුදුනට නගින්න බෑ. සැලකිල්ල, පරිස්සම තියෙන්න ඕන. කටුවිත්තේ පැටලෙයි, වලක වැටේවි, සර්පයෙක් දෂ්ට කරාවි, වැරදි තැනකින් අඩිය තිබ්බොත් ලිස්සල යාවි, අනතුරක් වේවි. තමන්ගේ ඇහි ඇඟේ කෝටු කටු වදීවි. ආදී වශයෙන් සැලකිලිමත් වෙමින් ක්‍රියා කරනවා. දෙපය සහ දෙයත ඉවත් කළ යුතු දෑ දෑතින් ඉවත් කරමින් මගහැරිය යුතු තැන් නුවණින් මගහරමින් කටයුතු කරනවා. ආන්න ඒ වගේ තමයි පින්නතුනේ මේ සිත තරණය කිරීමත්. මේ සිතින් බේරී පලා යෑමත් එලෙසමයි. කැලෑ ගමනක් යන මිනිස්සෙකුට සිදුවෙන බාධක හොඳ හැටි තේරෙනවා. හොඳ කැලෑවක් මැදින් එහෙම කන්දක් තරණය කරපු අත්දැකීමක් තියෙන මිනිස්සෙක් මෙතන ඉන්නවා නම් සමහර වෙලාවට ඔය කඳුමුදුනට ගමන් කරන්න පටන් ගත්තට පස්සේ අපි හිතන්නේ පඩිබෙලක් දාලා නැති එකක් කැලෑවක්. සමහර වෙලාවලට යම් යම් තැන්වලදී අපිට පේනවා මේ මාර්ගයේ වරදිනවා. වරදුනහම මොකද කරන්නේ? අපි පහසුවෙන් මේ කඳුමුදුනට ගොඩවීමට පහසු තැනක් හොයනවා. පහසු මාර්ගයක් හොයනවා. මීට කලින් අය මේ කඳුමුදුනට ගොඩ වෙලා තියෙනවා. ඒ ඇත්ත ගොඩ වුණේ කොහොමද කියලා කල්පනා කරලා බලනවා. අමුතුම මාර්ග වෙන්න පුළුවන්. ගහකින් ගිහිල්ලා අත්තකින් ගොඩ වෙනවා වෙන්න පුළුවන්. වැලකින් නෙල්ලිලා ගොඩ වෙනවා වෙන්න පුළුවන්. ඒ වගේ පින්නතුනේ තමන්ගේ මානසික ගැටලු හැම මොහොතකම කැලෑ ගමනකට උපමා කරගෙන කැලෑ ගමනක් යන මිනිස්සෙක් ගන්න විසඳුම් ඔබ ඔබේ මනස තුළින් මනසින් එගොඩවීම සඳහා ගන්න. එවිට ඔබට එයින් එගොඩවීමට හැකියාව ලැබෙනවා. අපේ මේ භාවනාවට එන පින්නතුන්ගෙන් මම අහනවා මොනවද තියෙන ප්‍රශ්න කියලා. ඒත් ප්‍රශ්න හැටියට කියන්නේ මොනවද පින්නතුනි? කොච්චර ප්‍රශ්න නැද්ද කියලා කියනවා නම් ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තමයි මේ සිතවිල්ලක් ඇවිල්ලා යනවා. සිතවිල්ලක් ඇවිල්ලා යනවා, අන්න ඒක තමයි ප්‍රශ්නේ. නමුත් මේ ලෝකේ එළියට පහළියට බැහැලා බලන්න මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න, මොන තරම් ප්‍රශ්න තියෙනවද? මොන තරම් චිත්ත සන්තාප සංවේග පීඩන තියෙනවද කියලා පෙනතුනේ හිතෙනවා. ඒ තරම් පීඩනවල මානසික සෝතැවුල්වල මිනිස්සු ජීවත් වෙන්නේ. ඒත් අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඕ සිතවිල්ලක් ඇවිල්ලා යනවා. එහෙමනම් ඊටාම ස්වල්ප වූ අල්ප වූ ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ඇවිල්ලා යන්න දෙන්න, ඕකත් අල්ලගන්න එපා. අපට සිතිවිලි අවශ්‍ය නැද්ද? සිතිවිලි අවශ්‍යයි. ඒ සිතිවිලි කියන එක තියෙන පින්නතුනි අර සංසාරගත ක්‍රියාවලියෙන් නෙමෙයි. ඒක තියන්නේ අපේ සිතිවිලි කියන එක තියන්නේ මේ කායිකව. සිතිවිලි කියන එක පවතින්නේ කායිකව. මේ හිතන්නට පුළුවන් ගතිය ගස්වලටත් තියෙන, සිතිවිලි වගේ ස්වභාවය ගස්වලටත් තියෙන. ඒ කියන්නේ අපේ ගුණ අඳුනගන්න ගස්වලට පුළුවන්කම තියෙන. දැන් විද්‍යාත්මක පරීක්ෂණ කරලා තියෙනවා එකම ගස් දෙකකට මේ කොම්පියුටරයකට සම්බන්ධ කරලා එකම වර්ගයේ ගහ එක්කෙනෙක් ඒ ගහට සාත්තු කරනවා, තව එක්කෙනෙක් ගිහිල්ලා ඒ ගහට රිද්දනවා. විද්‍යාත්මකයන්ට අවශ්‍ය වෙනවා විද්‍යාඥයන්ට මේ ගසේ ප්‍රතිචාර දැනගන්න. විද්‍යාඥය සොයාගෙන තියෙනවා ගහට සත්කාර කරන්න යන කෙනාගේ එනකොට එතෙන්ට දක්වන ගස දක්වන ප්‍රතිචාරයට වඩා වෙනස් නොසන්සුන් ප්‍රතිචාරයක්. ගහට රිද්දන කටුවලින් අනිනවා, එයා කොළ කඩනවා, ගහ කපල එනවා, ඒ වගේ දේවල් කරන කෙනා එනකොට ගහ චංචල වෙලා ඒ ප්‍රතිචාර දක්වනවා කියලා ඒ මේ කම්පියුටර් රේඛාවලින් පෙන්නනවා. එතකොට පේනව නේද පින්නතුනේ? යම් කිසි ප්‍රතිචාරාත්මක ගුණයක් තියෙනවා. හේවන මේ සිතවිලි කියන දේ තියෙන්නේ කොහෙද? අපේ මොළේ. සහ මේ බාහිරව පවතින හදවත ආශ්‍රිතව. මේ මොලේ අපේ තියෙනවා පින්නතුනි වර්තමාන ගුණුවක් තියෙනවා, අනාගත ගුණුවක් තියෙනවා, අතීත ගුණුවක් තියෙනවා. ඒක පැවැත්ම සඳහා. ඒක පුජ්‍යලානුගත වෙලා තියෙන්නේ මේ විදියට. දැන් හොඳට කල්පනා කරලා බලන්න, ඔබට හෙට අනුරාධපුරේ යන්න තියෙන කෙනෙක් මෙතන ඉන්නවා නම් ඔහුට අනුරාධපුරයේ යන්න පිළිබඳව ඊට අදාළ වෙන දේවල් පිළිබඳව සිතවිලි පහළ වෙනවද නැද්ද? සිතවිලි පහළ වෙනවා. එතකොට අපිම ලබා දුන්නු, මොලේට ලබා දුන්නු අරමුණ දත්තයක් අනුව තමයි මේ සිතවිලි ධාමේ ඉන්නේ. මේක නැති කරගත්තොත් අපි අනුරාධපුරයේ ගිහිල්ලා ඉවරයි. අනුරාධපුරේ යන්න නම් මේ සිතවිලි තියෙන්නම ඕන. අනුරාධපුරේ යන්න හිතාගත්ත කෙනාට එයා සලකුණු කරලා තියෙනවා, අපි මෙච්චර කට්ටියක් එක්ක යන්නේ, අපි දානයක් දෙන්න යන්නේ, අපි පූජාවක් කරන්න යන්නේ, ඒකට ගෙනියන්න ඕන බඩුමුට්ටු මේක, අපි යන්නේ උදේ 4ට, අපි යන්නේ බස් එකක නැත්තම් වාහනයක නැත්තම් කෝච්චියේ ආදී වශයෙන් මෙයා ඔළුවට ලබා දුන්නු දේවල් ටික ඔවුන්ට නැවත නැවත මෙවෙනවා. ඒ මෙවීම නැති කරන්න එපා. ඒක තිබුණා. ඒක පිළිබඳව අපි කරදරයක් කොට සලකන්න දකින්න යන්න හොඳ නැහැ. ඒක ස්වභාවිකයි. මං අරමුණු කරලා තියෙනවා, ඒ පිළිබඳව මට අරමුණු එනවා. ඒක ස්වභාවිකයි. ඒක පැමිණිය යුතුයි. චේතෝ විමුක්තිය කියන්නේ එකක්, සිතවිලි කියන්නේ එකක් වෙන තුනේ. සිත සිතවිලි කියන්නේ දෙකක්. ඔබ තුල ඕක හඳුනගෙන නැත්නම් ඔබ හොඳින් ඕක හඳුන ගන්න. සිත කියන්නේ මොකද්ද? සිතවිලි කියන්නේ මොකද්ද? හඳුනගෙන තියෙනවද? මං හිතන්නේ ගොඩාක් දෙනෙක් ඕක හඳුනගෙන තියෙනවා කියලා. ගොඩාක් දෙනෙක් ඔය මේ සිතිවිලි වලට තමයි හිත කියලම හිතන්නේ. ඕක තමයි හිත. නෑ, හිත කියන්නේ වෙන එකක්, සිතිවිලි කියන්නේ වෙන එකක්. වෙනතුනේ රහතන් වහන්සේ කෙනෙක්ගේ මේ සිත තමයි නිරෝධ වෙන්නේ. සිතිවිලි පවතිනවා. තේරුණානේ? රූප වේදනා සංඥා සංඛාර විඥාන පවතිනවා, උපාදාන නැහැ. භව නැහැ රහතන් වහන්සේට. නැත්තම් කොහොමද බුදුහාමුදුර අඳුනගන්නේ? මේ එන්නේ අනේ පිළි සිටුතුමා කියලා අඳුනගන්න. මේ එන්නේ පසේ නදී කොසල් රජතුමා කියලා අඳුනගන්නේ කොහොමද? රූප වේදනා සංඥා සංකාර විඥාන වැඩ කරේ නැත්නම් අඳුරන්නේ කොහොමද? රූපෙන් දැක ගන්න ඕන. එයාගේ හැසිරීමෙන් එයාට තරහින් එනවද? වේදනාවෙන් අපි අඳුන ගන්න ඕන. මෙයා තරහින් එනවද, ඉක්මනින් එනවද, සංවරව එනවද, අසංවරවද එන්නේ? උපාදාන නැහැ. තණ්හා උපාදාන නැහැ. ඔව්, සිතිවිලි ධාමය තමාම බෙදනවා ඊළඟට. මේක අනවශ්‍ය සිතිවිලි, මේක අවශ්‍ය සිතිවිලි කියලා. දැන් ගෙදරක තියෙන බඩු මුට්ටුත් බෙදනවා, මේක මට අනවශ්‍ය දේවල්, මේව මට අවශ්‍ය දේවල්. කඩේකට ගියත් අපි බෙදනවා, මේව මට අනවශ්‍ය දේවල්, මේව මට අවශ්‍ය දේවල්. මූණ දිහා බැලුවත් අපි හිතනවා මේ කැලල් අපිට අනවශ්‍ය දේවල්, මේ ටික අවශ්‍ය දේවල් කියලා හිතනවා. එතකොට සිතිවිලි ධාමයක අර ඇලීමෙන් බැලීමේ ලක්ෂණය, ගැටීමෙන් බැලීමේ ලක්ෂණය තියෙනවා. එතකොට ඇයි අපි ඇලීමෙන් බලන්නේ, ඇයි අපි ගැටීමෙන් බලන්නේ තමන්ගේම සිතිවිලි ධාමයේ දෙස? තමන්ගේම සිතුවිලි දහමේ දෙස ඇයි ඇලීමෙන් බලන්නේ, ඇයි ගැටීමෙන් බලන්නේ? තමාගේ මිදුලේ තියෙන මල් පැල ටික, මේ මල් පැල ටික තියෙන්න ඕන, මේ පැල ටික උගුලන්න ඕන. තමන්ගේ ගෙවත්තෙත් එහෙමයි, මේ එළවලු ගස් ටික තියෙන්න ඕන, මේ බැඳ ගස් ටික උගලන්න ඕන. දැන් අපි මොකද කරන්න ඕන? ඔව්, අපි ඒක හදන්න ඕන, ඒක ඇත්ත. එළවලු ගස් ටික තියෙද්දි ඔව් බැද ගස් උගලන්න ඕන, මල් පැල ටික තියෙද්දි වල් ගස් ටික උගලන්න ඕන. එතකොට අනවශ්‍ය සිතුවිලි තියෙද්දි අනවශ්‍ය සිතුවිලි ටික අයින් කළා, අවශ්‍ය සිතුවිලි ටික තියෙද්දි අනවශ්‍ය සිතුවිලි උදුරා දාන්න ඕන. නමුත් ලක්ෂණයක් හැටියට ගත්තොත් එහෙම ගැටීම කියන දේ, එයාට ගැටෙන්නම ඕන, ගැටෙන්න නැතුව ඉන්න බෑ. දැන් සමහර අපි චරිත දැකලා තියෙනවා, ගෙදරක කොහේ හරි එයාට ගැටෙන්නම ඕන කවුරු හරි එක. එහෙම නැතුව එයාට ඉන්න බෑ. මං ඒක මගේ හිටපු යාළු මිත්‍රයන්ගෙන් දැකලා තියෙනවා. තේරුණා නේද? දැන් අවේ ඒ කාලේ යනවනේ සංගීත ප්‍රසංගයේ මේ බලනකොට අපේම ඉන්න යාළුව සමහර අය කියලා ඇහිලා තියෙනවා මට, අද අපි කොක්කක් ඇදගමු. දන්නවනේ කොක්කක් අදිනවා කියන්නේ මොකද්ද කියලා? කියන්නේ අපි මොකක් හරි වලියක් දාගමු. නිකන් ඉන්න බෑ. ඊට පස්සේ කට්ටියක් කියන මේ ඔයගොල්ලෝ වලියක් ඕන කොක්කක් ඇද ගන්න අපිට බෑ, අපි පැත්තක කියනවා. ඉතින් මේ පැත්තක අපි පැත්තක කියන කට්ටිය මාත් හිටියා, අපි පැත්තක ඔයගොල්ලෝ ඕන එකක් කියලා. අර බොල්ලෝ ඉඳලා ඔන්න නටන්න යනවා. එක්ක කවුරු හරි නටන එකක් මැදට පැල්ල මුන් නටනවා. නටනකොට උන් ඇඟේ හැප්පෙනවා. ඊට පස්සේ ගහ ගන්නවා. නොයෙකුත් ඇද. ඇයි ඒ? පුරුදු වුණාම, ඕන්න ගැටෙන්න පුරුදු වුණාම ගැටීමේදී ඕනමයි. ඇලෙන්න පුරුදු වුණාම ඇලීමේදී ඕනම. තව කට්ටියක් ඉන්නවා, අද අපි සංගීතයට ගිහිල්ලා අපි කෙල්ලෙ සෙට් කරගමු කියලා. ඔව් කෙල්ලෙක් වාරයක් බලම පොඩ්ඩක් ඔය තනි තනි යන්නේ ජෝඩුවක් යන එකක් හොයලා පොඩ්ඩක් ටෝක් එකක් දාලා බලමු කියලා ඔන්න ගිහිල්ලා ඒ කට්ටියත් එහෙම ඉන්නවා. අපි තව ඉන්නවා, අපි ගිහිල්ලා මොනවා හරි කාල බීලා ඉඳිමු. තව කට්ටියක් ඉන්නේ ඔහි ඉස්සරහටම ගිහිල්ලා අපි බලාගෙන ඉඳිමු. ඈ ගායකයත් එක්ක ඔය ෆොටෝ එකක් ගනිමු. මේ විවිධ චරිත එකම සමාජයක විවිධ චරිත. තමන්ට සිතවිලි පහළ වෙනවා හොඳට පරීක්ෂා කරලා බලන්න. තමන්ට ඒ සිතවිලි පහළ වෙන්නේ ඒ සිතවිලි රිද්මයට ඒ සිතවිලි දාමයට තමා තුළ ඇති කැමැත්ත නිසා. තමා තුළ කැමැත්තක් නැතිනම් සිතවිලි එවැනි දාමයක් පහළවන්නේ නැත. දැන් ඔබ මේ රටේ ජනාධිපති වෙන්න කියලා කැමැත්තක් ඔළුවට දීලා තියෙනවද? නෑනේ. එවැනි සිතවිලි දහමයක් ඔබට එනවද නැද්ද? අද උදේ නැගිට්ටාම ආවද? ඊයේ පෙරේදා ආවද? පහුගිය දවස්වල ආවද? ආවේ නෑ. ඇයි ආවේ නැත්තේ? ඔබ එවැනි දෙයක් මවලා හිතලා නැහැ. ඔන්න මට නම් පොඩ්ඩක් හිතනවා කවුරු හරි මාව පොදු අපේක්ෂකයා හරි ගලොත් එහෙම ඕ සෑහෙන වැඩක් කරන්න පුළුවන් කියලා නේද? එහෙම දැම්මොත් එහෙම කවුරුත් නැහැ එහෙම පොදු අපේක්ෂකයා කරන්නේ. ඒ නිසා ඉන්නවා පාඩුවේ. මොහොතක් බලන්න පෙනුතුනේ. අපිට අවශ්‍ය කරනවා අපේ හිත කන්ට්‍රෝල් කරන්න, පාලනය කරන්න උවමනා කරනවා. ඊළඟට අපිට අවශ්‍ය කරනවා අපේ පවුලේ අය පාලනය කරන්න අවශ්‍ය කරනවා නේද? දරුවා, මහත්තයා, බිරිඳ, සමාජිකයෝ පාලනය කරගන්න උවමනා වෙනවා. ඊට පස්සේ තමන්ගේ ආයතනය, සේවක සේවිකාව පාලනය කරන්න උවමනා වෙනවා. පුළුවන් වේද පින්නතුනි පාලනය කරන්න?
සෙට් බටන් එක ගන්න. සෙට් එක යට රෝම නෑ. ඕකේ. සෙට් සෙට් ලයින් අපි නත අතලඟ උඩ
පාලනය කරන්න පුළුවන් කමක් නැහැ කියලා. පාලනය කරන්න ගියාම පාලනය නැති වෙනවා. පාලනය කරන්න ගියහම පාලනය නැති වෙනවා. පාලනය නොකර හිටියොත් පාලනය වෙනවා කියලා විශ්වාස කරනවා. එහෙම විශ්වාසයක් නැහැ. පාලනය නොකර හිටියොත් පාලනය වෙනවා කියලා විශ්වාසයක් නැහැ. ඒ තිනුතුන් දන්නවද ජලපාජනයක් සංසුන් කරන්නේ කොහොමද කියලා? කැලතෙනෝ එහෙම ජලපාජනයක් අපි අරගෙන යද්දී දෑති ජලභාජනයක් අරගෙන ගේ වටේ යන්නකො රවුම. ජලභාජනේ දිහා බලාගෙන ගේ වටේ යන්න රවුම. මොකද්ද ලැබෙන අත්දැකීම? මේක මුහුදු රළ වගේ නේද? මෙහෙම රළ නැගෙනවා ඔබට බලා ගන්න පුළුවන්. ඔබට දැන් මේ භාජනේ කැළතෙනවා. දැන් ඔබට අවශ්‍යයි මේ භාජනේ සංසුන් කරන්න. ඔය භාජනේ තමයි ඔබේ සිත. ඔබ ඇත්තටම මොකද කරන්නේ? ඔබ දන්නවා මේ ගමන් කිරීම නිසා, දෑතින් දරා ගැනීම නිසා මේක කැළඹෙන්නේ කියලා. දන්නවා මේ කැළඹීම සංසුන් කරන්න නම් ඔබ කරන්න මේක ඔන්න තියෙනවා තැනකින්. තැනකින් තියලා ආයෝ එක ඇඟිල්ලෙන් කරකව කව ඉන්නවද? නැහැ. අතින් තට්ටු කර කර ඉන්නවද? නැහැ. මොකද කරන්නේ? පාලනේ නොකොට ක්‍රියා නොකර එසලව තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ඉබේම පාලනේ වෙනවා. ඉබේම සංසුන් වෙනවා. මෙන්න මේ න්‍යාය, මෙන්න මේ ක්‍රමය ගොඩා මේ ලෝකේ ඉන්න අය දන්නේ නැහැ. ඔවුන් හිතන්නේ මේක තදින් අල්ලගෙන හරි, එහෙම නැත්නම් මේක මේ දෑත මත තබාගෙන අල්ලගෙනම පාලනය කරලම පාලනය කරන්න බලනවා. කරගන්න බෑ. දැන් දේශපාලනය වෙනවද බලන්න? හැමදාම අවුල් වෙනවා. ඇයි? ඔවුන් දන්නේ නැහැ ඒ සංසුන් කරන ක්‍රමය. දන්නේ නැහැ රට. මිනිස්සුන්ගේ සිත පාලනය වෙලා නැහැ. එතකොට හේතුව ඒ මිනිස්සු දන්නේ නැහැ සිත පාලනය වෙන ක්‍රමය. මේක බිමින් තියලා අතහැරලා දාන්න. එතකොට ඒත් සැකයි පාලනය වේද? එතකොට ජලබඳුන එහෙම වුණාට මනස එහෙම වෙයිද? ජලබඳුන එහෙම නම් මනසත් එහෙම තමයි. කලබලයක් නැතුව එන සිතවිල්ලට ඇවිල්ලා පොඩ්ඩක් හැසිරලා යන්න දෙන්න. දැන් තමන්ගේ ගෙදරට එන මිනිස්සෙක් සමහර අය ඉන්නෝ එකපාරට තරහ කරගෙන නතර කරගන්නවා. සමහර මිනිස්සු බොහොම ඥානවන්තව කල්පනා කරලා තරහ කරගන්නෙත් නැතුව නමුත් වැඩියේ එන යන එක නතර කරගන්නවා. මොකද අපි කරන්නේ? තරහ කරගන්නෙත් නැතුව වැඩියේ එන යන එක නතර කරගන්නේ කොහොමද? ඕ ගෙදරට එනවා නමුත් වැඩි වැඩි අල්ලාප සල්ලාප කතා කරන්න, දෙහත් බුලත් දෙන්න ඒව ලෑස්ති වෙන්නේ නැවන ටික ටික අඩු වෙනවා. දැන් ඉතින් දෙහත් බුලත් ගන්න නැහැනේ, තේ එකක් දෙන්න, බීම එකක් බොන්න, ඕ ලෑස්ති වෙන්නේ නැහැ ඉතින් වැඩි. මේ සමා වෙන්න මේ මොහොතේ වැඩ හරි මෙහෙ කියනවා, මෙහෙම කරනවා. සමහර දවස්වලට දොර අරින්නෙම නැහැ. ඈ අනේ ඕ මිස්ටර් මම මේ මිසිස් මම මේ වැඩ ගෙවිටි මං ඒකයි මට ඇහුම් නෑ කියලා කියනවා. ඔව් මම කිව්වට පස්සේ මිනිහ දැනගන්නවා වැඩි කැමති නෑ මගේ අපිත් එක්ක කතා බහ කරන්න කියලා. මේක නතර කරනවා. එහෙම කරන්නේ නැද්ද? එයාට දැනනකොට එයා නතර කරනවා. එතකොට අපේ මේ සිතවිලි දහමයත් එහෙමයි. අපි ඇලීම් ගැටීම් වලින් තොරව බොහොම සාමකාමී සාමගියුසුමක් ගහගන්න ඕන. කපාට බැස්ස ගමන් කියන්නත් බෑ. එන්න එපා මට ඔයාව දිරවන්නේ. එන්න එපා මම කියලා. කිව්වොත් එදා ඉඳලා මේ මිනිස්සයාට ඊට පස්සේ අපිටත් ප්‍රශ්නයක්, එයාටත් ප්‍රශ්නයක්, ඒක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. අතහරින්න බෑනේ කියලා ඉවරලා කරදරයක් වෙන මිනිස්සේ ඒ දාගෙන මගේ කාලේ නාස්ති කරගන්නත් බෑනේ කියලා කල්පනා කරනවා. අන්න එහෙමයි. එතකොට අපේ සිතුවිලි දහමයන් අපි බොහෝම යාළු මිත්‍රකමින් නුවණින් අත්හැරීම කියන්නේ ඔන්න ඕකට. නුවණින් අත්හැරියාම මේ කිසි ප්‍රශ්නයක් නෑ. අමනාපයකුත් නෑ, මනාපයකුත් නෑ. මනුස්සයත් හොඳයි, අපිත් හොඳයි, හැමෝම හොඳයි. අපේ සිතත් එහෙමයි. ඒ නිසා මේකට කියනවා සංවර කරනවා, තැම්පත් කරනවා කියලා කියන්නේ ඒකට. සංවර කරනවා, තැම්පත් කරනවා කියන්නේ. අපේ සිතුවිලි දහමයත් හරියට මේ දම් සභා මණ්ඩපය වගේ. හිටියාම කෙනෙක් නැගිටලා යනවා. ආයේ හිටියාම කෙනෙක් ඇවිල්ලා වාඩි වෙනවා. ඒක කොහෙන්ද, මැදින්ද, අගින්ද, ඉස්සරහින්ද කියන්න බෑ. හිටියාම මේ සද්ද විකාශන යන්ත්‍රවල එක එක දෝෂ හට ගන්නවා. කීම් ගන්නවා, අයි නැති වෙලා යනවා, බැටරි බහිනවා, ඒවා මාරු කර ගන්නවා, වොලියුම් වැඩි වෙනවා, ඒක අඩු කර ගන්නවා. එතකොට දැන් කොහොම හරි මේක ක්‍රියාදාමයක් හැටියට, ඒ මොහොතේ ක්‍රියාවක් හැටියට අපි සලකලා ඒක ඉවලි ඉවලි නිවැරදි කරගත්තාම අපි මේ වැඩසටහනක් කරගෙන යනවද නැද්ද? කරගෙන යනවා. ඉතින් සිතත් උමයි. තත්ත විපස්සන. දැන් අරක උහුලගෙන ඉන්න ඕනේ. අර කීම් ගන්නවා අපි කීම් ගෑවට අපිට මොකෝ කියලා ඉන්න බෑ. ඒක අපිට හදා ගන්න පුළුවන්. හදාගත්තාම ඒක ඉවරයි. අපිට පරිහරණය කරලා ඒව නිවැරදි කරලා අදා ගන්න පුළුවන්. අන්න එතනින් සංවර වෙන්න පුළුවන්. අපිට ටිකක් වළක්වන්න බැරි දේවල් තියෙනවා. ඒක ස්වභාවිකයි කියලා අපි ගුරු වෙලා තියෙනවා. වාහනයක් ගියාම ඒක අපිට නතර කරලා හදන්න බෑ. ඒක සද්දයි. මේ ෆෑන් වල, ඒසී වල සද්ද එනවා. ඒක අපේ මොළේම හැදිලා තියෙන එක. වළක්වන්න බෑ ඒ සද්දෙ එනවා කියලා. ඒ නිසා අපිට ඒක ප්‍රතිචාරයක් නෑ ඒකට. අපි හැබැයි අපිට හදා ගන්න පුළුවන් දේවල් අපි හදා ගන්නවා. සෙල් ෆෝන් එක ඕෆ් කරන එක අපි හදා ගන්නවා. එවන මනස ඇතුළෙත් එහෙමයි. වෙනස් කරන්න බැරි දේවල් වෙනස් කරන්න බැරි හැටියට තේරුම් ගන්නවා. වෙනස් කරන්න පුළුවන් දේවල් වෙනස් කරන්න පුළුවන් හැටියට තේරුම් ගන්නවා. එතකොට ප්‍රශ්න නැහැනේ. අවසාන උත්තරේ මොකක්ද? අතහැරීම. අතහැරීමට පාවිච්චි කරන තව වචනය තමයි අනිත්‍ය. අතහැරීමේ අනිත්‍ය කියන වචන දෙකේ කිසිම වෙනසක් නැහැ. එකම දේ. අනිත්‍ය තුළ තියෙන්නේ අතහැරීම, අතහැරීම තුළ තියෙන්නේ අනිත්‍ය කොට සැලකීමම තමයි. මොනවද අතහරින්නේ මෙයා? සිතිවිලි අතහරිනවා. සිතිවිලි අතහරිනවායි කියන්නේ දැන් මෙහෙම සිතිවිල්ලක් ආවට කමන්නේ. දැන් ඔන්න අද අපිට එක්කෙනෙක් මතක් වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. එයා මතක් වුණා, හරි ගියා. හැබැයි හවස ඒ මිනිස්සය අපිත් එක්ක රණ්ඩු කරනවා. රණ්ඩු කරාට පස්සේ ඊට පහුවෙන්දත් අපිට උදේ මතක් වෙනවා. දැන් එතකොට අර කලින් රණ්ඩු කරන්න කලින් මතක් වෙච්ච මනුස්සයද දැන් රණ්ඩු කළාට පස්සේ ඊට පහුවෙන්ද මතක් වෙන්නේ? වෙන එක්කෙනෙක් වෙන ගුණයක් එක්ක. එහෙමනම් මේ සිතිවිල්ලේ නෙමේ තියෙන්නේ මේක. දැන් රණ්ඩු කරන්න කලිනුත් එයා සිතිවිල්ලක් හැටියට මතක් වුණා. ඒ මනුස්සයා හොඳයි. හවස රණ්ඩු කරා. දැන් ඊට පහුවෙන්ද උදේ මට මතක් වෙනකොට ඊයේ උදේ නම් ওই මිනිස්සයා මතක් වුණේ මට බෝධිසත්වෙක් වගේ. හවස ඕක මගේ යකෙක් වගේ ඇඟට පැන්නා. අද මට පේන්නේ ඌ යකෙක් වගේ. එහෙමනම් මේ රූපවලවත් වේදනාවලවත් සංඥාවලවත් සංකාරවලවත් විඥානවලවත් සිතිවිල්ලකවත් නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. කොතරද මේ ප්‍රශ්නේ තියෙන්නේ? දකින්න විදිය. එතකොට මට ඒ විදියට ඒ මිනිස්සයා පේන්නේ එපයි කියලාද අපි හදන්න ඕන? නෑ, ඒකත් ස්වභාවිකයි. මට ඒ මිනිස්සයාව ඒ කලින් දවසේ හොඳට පේන්නෙත් ඒ නිසා, හවස යකෙක් වගේ පේන්නෙත් ඒ නිසා, දැන් යකෙක් වගේ පේන්නෙත් ඒ නිසා, ඊවසේ යකෙක් තමයි. අපිට ඒ ලෙස බාර ගන්න දැන් මෙහෙම තියෙනවා. අපිට ගින්දර සීතල විදියට දැනෙන්න පටන් ගත්තොත් එහෙම මොකද වෙන්නේ? ඒක හානිකර දායකයි. සීතල ගින්දර වගේ පේන දැනුනොත් මොකද වෙන්නේ? ඒකත් හානිකර දායකයි. එහෙමනම් අපි සීතල සීතල විදියටත් අපිට දැනෙන්න ඕන. අපි හැමදාම ප්‍රාර්ථනා කරන්නේ ඒක. ගින්දර ගින්දර විදියටත් අපිට දැනෙන්න ඕන. හොඳ දේ හොඳ විදියට දැනෙන්නත් ඕන, නරක දේ නරක විදියට දැනෙන්නත් ඕන. එතකොට හොඳ දේ නරක කරන්න යන්නත් එපා, නරක දේ හොඳ කරන්න යන්නත් එපා. නරක කෙනාගේ ගුණ හොඳයි කියන්න යන්නත් එපා, හොඳයි කියන ගුණ නරකයි කියන්න යන්නත් එපා. දැන් මේ පහුගිය දවසක අපි දන්න ඔය මොන කෙනෙක් කතා කරලා කිව්වා, අනේ ඔබ වහන්සේගේ ඊයේ දේශනා නම් ගන්න දෙයක් නැහැ, අන්තිමයි, මොකද ඒ දේශනා එච්චර සෞතු කරේ කියලා. මං කිව්වා ඇත්ත තමයි, මම මේ දවස්වල බණ කියන්නේ මං ওই විදිහට තමයි කියන්නේ කියලා. ඉතින් බලන්න ඒක හොඳයි, එතුමියට ඒක තේරිච්ච විදිය නේ. කෝල් කරලා කිව්වා මේ හොඳ නෑ, ඒක අප්සර්ඩ් වේදනාව අන්තිමයි. මං කිව්වා මේ දවස්වල මම බණ කියන්නේ, මම ওই වගේ මොනවා හරි කතාවක් කියලා ඉන්නවා කියලා දැන් අද නම් කිව්වා නේ. හොඳ දෙයක් කිව්වා. ඒ නිසා ඒ දැනෙන දේ, දැන් මේ නරක දේ හොඳ කරන්න ගියෙත් නෑ, ඕ හොඳ දේශනාව අහගෙන ගිහිල්ලා අද නරකයි කියලා කිව්වෙත් නෑ. නරක වෙච්ච දවසට නරකයි කිව්වා, හොඳයි වෙච්ච දවසට හොඳයි කියලා කිව්වා. එතකොට අපිට නරකයි කියන එක නොදැනිය යුතු දෙයක්ද? දැනෙන්න ඕන. බය කියන එක නොදැනිය යුතු දෙයක්ද? දැනෙන්න ඕන බය. එතකොට බය කියන එක දැනුණාමනේ ඒකෙන් අපි වළකින්නේ. ඒ හැම දෙයක් තුළම තියෙන අවිද්‍යාව කියන එක විතරයි නැති වෙන්න ඕන. විද්‍යාව ඒ ලෙසම දැනෙන්න ඕන. ඒ තුළ අවිද්‍යාවයි නැති වෙන්න ඕන. මොකද්ද අවිද්‍යාව? මම මගේ ආත්මය වෙමි කියන ස්වභාවය. මේ කරගන්න බැරි දෙයක්නේ, වෙන්න ඇති දෙයක්නේ, විද්‍යාත්මක දෙයක් නෙමෙයිනේ. මමෙක් වන්න බලන ඔය ශල්‍ය කර්මයක් කරන වෛද්‍යවරයෙකුට කියලා හොයාගන්න කෝ ශරීරය ඇතුළේ ඉන්න මම හොයන්න බෑ. මනෝවිද්‍යාඥයෙකුට කියලා මනෝ සිද්ධාන්තයක් හැටියට හොයලා දෙන්න කියන්නකො මම. හොයන්න බෑ. නමුත් නැති දෙයක් මෙතන පටලවා ගන්නවා. එහෙම නැත්තම් පටලැවෙනවා. ඇයි පටලැවෙන්නේ? අවිජ්ජා පත්‍ය සංඛාරා. ඇයි අවිජ්ජා පත්‍ය වෙන්නේ? ඉන්ද්‍රියන් පෝසත් නැහැ. උදාහරණයක් කිව්ව, වේගයෙන් කරකවන ගිනි පෙල්ල ගිනි රවුමක් වාගේ පේනවා. ඇයි? ඇහි තියෙන මෙගාපික්සල් ගාන මදි අරක අල්ල ගන්න. මෙගාපික්සල් 500 ගානක්ද කොහෙද, 550ක්ද කොහෙද තියෙනවලු මේ ඇහි. විද්‍යාඥයෝ කියන්නේ පරීක්ෂණ කළා. දැන් අපිට මේ ෆෑන් එක උනත් පෙති පේන්නේ නැති වෙ යන්නේ ඒකනේ. ඇහැට අල්ලන්න බෑ. අන්න ඒ වගේ අපේ මේ නුවණට පෝසත් නොවුනහම, අවබෝධය නැති වුනහම මේ ලෝකේ නැති දෙයක් ඇතිවා වාගේ පේනනෝ. මේ ගලාගෙන යන වේගවත් සිතවිලි ධාමයේ තුල මම මගේ ආත්මය කොට ගන්න පටන් ගන්නවා. මේ ඝන ශරීරයේ තුල හුස්ම ගන්න තැන මම මගේ ආත්මය කොට සලකන්න පටන් ගන්නවා. මේ සංඥාවක් දාගන්නේ. ඒ සංඥාව තමයි එතකොට අල්ලගත්ත දෙයම, රුචි වෙච්ච දෙයම, ප්‍රිය වෙච්ච දෙයම තමයි දුක පිණිස පවතින්නේ. ප්‍රේමතෝ ජහයති සෝකෝ, රතියා ජහයති සෝකෝ, තණ්හාය ජහයති සෝකෝ. මේක ගන්න පුළුවන් අර ස්වාමි භාර්යාවරු සිද්ධියෙන්ම ගන්න පුළුවන්. මේ අගේට ඉන්න මිනිස්සේ කවුරුදු 20ක් 25ක් 30ක් වරි යද්දි තෝරගන්න මේ මගේ මිනිස්සයා, මේ මගේ බිරිඳ කියලා තෝරගන්න. දැන් මේ අවුරුදු 25ක් 30ක් යනකම් මේ මිනිස්සයා ගැන කරදර වීමක් තිබුණේ නැහැ ඊට කලින්. අගේට පිරිමි ළමයා හරි ගෑනු ළමයා හරි මේ සමාජයේ හැදුන වැඩුණා. දැන් අල්ලගත්තට පස්සේ ඒ වෙනුවෙන් කරදර වීම වෙනවද නැද්ද? වෙනවා. වගකීම සහ කරදර වීම, වද වීම වෙනවා. මේ ඇගේ පතේ පැටලිලා නෙමෙයි මේ තියෙන්නේ, සංඥාවේ පැටලීමක් තියෙන්නේ. දැන් මේ පිටරටකින් මහත්මයෙක් කිව්වා මේ නෝනත් එක්ක හරියට ගැටලු කිව්වා, ප්‍රශ්න මරා ගන්න හදනවා කිව්වා. පස්සේ දෙන්නම සාකච්ඡා කරලා ඩිවෝස් වුණාලු. දැන් ඩිවෝස් වෙලා දෙන්න එක ගෙදර ඉන්නවා. හාමුදුරුවනේ අර කසාද බඳලා හිටපු ගාලට වඩා හරි ෂෝක් එකට අපි ඉන්නවනේ දැන්. මොකද හේතුව? දෙන්නට දෙන්න අතෑරලා හැබැයි එක ගෙදර ඉන්නවා. ඊට වඩා හරි ජොලියෙන් හරිම සන්තෝෂයෙන් ඉන්නවා කිව්වා. දැන් අපි අර පරණ මේ ගර්ල් ෆ්‍රෙන්ඩ් සහ බෝයි ෆ්‍රෙන්ඩ් වගේ ඉන්නවා කිව්වා. හරිම ෂෝක් කිව්වා. ඩිවෝස් වුණාට පස්සේ කිව්වා ලයිෆ් එකක් තියෙන්නේ. දැන් මම දන්නවා කිව්වා මට ලොකු තහන්සි දාන්නත් බෑ. මම ඒක බොහොම ඉල්ලීම් මත හදා ගන්නවා මිසක් පාලනය කර ගන්නවා මිසක් තහංචි වලින් හදන්න බෑ. අයිතියක් නැහැ කියලා දන්නවා. ඒකත් දන්නවා මට මාව අයිතියක් නැහැ කියලා. එතකොට මගෙනුත් ඉල්ලීම් මිසක් ඕ බලපෑම් නැහැ කිව්වා. ඉස්සර බලපෑම් නැති එන්නේ. මේ වෙලාවට ගෙදර එන්න ඕන. මේ වෙලාවට කඩේ යන්න ඕන. මේවා අපේ යුතුයකම් මේවා ඉෂ්ට කරන්න ඕන කියලා. දැන් බලපෑම් නැහැ කිව්වා ඉල්ලීම් විතරයි. මම හිතන්නේ පවුල් ආරවුල් තියෙන කට්ටිය ඔක්කොම ඩියෝස් වෙලා හිටියන ආරිෂෝ ගෙදර. කිසිම ප්‍රශ්නයක් නැහැ. ටිකටම ප්‍රශ්න නම් ওই යෝජනාව ගේන්න. අපි ඩියෝස් වෙමු. ඩියෝස් වෙලා මේ ගෙදරම ඉඳිමු. අර මානසික පටලැවිල්ල නැහැ. එතන ඉවර වෙලා. බන්ධනයක් නැති වෙන්නේ. මේ පෝෂණය කළ යුතුයි, රැක බලා ගත යුතුයි, යුතුකම් ඉෂ්ට කර යුතුයි, සැලකිය යුතුයි. මේ නේද ගෑණියෙක් ගත්තනම් කන්න බොන්න අදින්න බලන් දෙන්න දිය යුතුයි කියලා අර මිනිස්සයව හිර කරලා තියෙන මේ මිනිස්සේ යකා වෙලා. මට මෙච්චර බැඳීම් ගොඩක ඉන්න බෑ කියලා කෑ ගහනවා. අපි හැමදෙස්සෙම පින්නතුනේ සංඥාවක් ගන්න බලනවා. සංඥා උපාදානය. සංඥාවක් අරගෙන මේ ලෝකේ පාලනය කරන්න බෑ. සංඥා උපාදානයක් ගත්තොත් එතන ඕ මම සංඥාව මම වෙමි කියලා ගත්ත වෙනවා. දැන් මේ විශ්වයේ හැම දෙයක්ම අපේ මේ බුද්ධියට තේරෙයි කියලාද හිතන්නේ? තේරෙන්නේ නැහැ. අපි මුල ඉඳලම කියනවා මේ වචන කියන්නේ ඕ පරමාර්ථයක් නෙමෙයි කියලා. දැන් කෙනෙක් අහන්නත් පුළුවන් නේද? පරමාර්ථය පරමාර්ථය කියන්නේ මොකද්ද? අපි හැමදාම කියලා මුල ඉඳලම අපි කියන මේ වචන බොරු කියලා. දැන් කෙනෙක් අහලා ඇති අපි කියලා තියෙන දේශනා කරලා තියෙන මොකද්ද පරමාර්ථය? අනේ නිහඬව සිටපු කොටසේ තමයි ওই පරමාර්ථය කියවෙන්නේ. නැත්තම් අපි කියන්නේ අර ආන්න එක කියලා කියන්නේ ඒකම තමයි. පරම අර්ථයේ තියෙන්නේ කතා කරද්දී සංඥා කරද්දී අසද්දී කතා කරද්දී නෙමෙයි පරම අර්ථයේ තියෙන්නේ. පරම අර්ථයේ තියෙන්නේ නිහඬව සිටින තැන. නිහඬව නිහඬවන්න. ඒක හරි වැදගත්. නිහඬව නිහඬවන්න. මනුෂ්‍යයාට ශබ්ද නගන එකද ලේසි, නිහඬ වන එකද ලේසි? නිහඬ වෙන එක අමාරුයි, ශබ්ද නගන එක ලේසි. ද්වේෂ කරන එකද ලේසි, මෛත්‍රී කරන එකද ලේසි? ඕ, මෛත්‍රී කරන එක අමාරුයි, ද්වේෂ කරන එක ලේසි. ලෝභ කරන එකද ලේසි, දාන දෙන එකද ලේසි? ලෝභ කරන එක ලේසි, දාන දෙන එක අමාරුයි. අල්ල ගැනීමද ලේසි, අතහැරීමද ලේසි? ඕ, අල්ල ගැනීම තමයි ලේසි, අතහැරීම අමාරුයි. ක්‍රියා නොකර සිටීමද ලේසි, ක්‍රියා කරන එකද ලේසි? ක්‍රියා කරන එක ලේසි, ක්‍රියා නොකර සිටින එක අපහසුයි. ස්වභාවයට බාර දීලා අපිට ඉන්න පුළුවන් නම් ස්වභාවය තුළින් අපිව සංවර කරනවා. අර ජල බඳුනත් එහෙමයි, අපි සංවර කරේ ස්වභාවයට බාර දීලා අපි පැත්තකට වුණා. ජල බඳුන සංවර වුණා, නිශ්චල වුණා. අපිත් අපේ සිත ස්වභාවයට බාර දීලා, අපිත් අපේ මොළය ස්වභාවයට බාර දීලා අපි අයින් වුණා නම් මෙතනින්, ඒ කියන්නේ මම මගේ ආත්මය වෙමි කියලා මේ ඔක්කොම බදාගෙන ඉන්නේ, ඒකෙන් වෙන් වෙලා ජල බඳුන ඉවත් කරනවා වගේම තියනවා වගේම තියලා අපි ඈත් වුණා. මොලේ සිතයි ඔබ හිතන්නකො ජල බඳුන කියලා, ඒක ස්වභාවයට බාර දීලා ඔබ ඈත් වෙන්න. මේක අවබෝධය හරියට නැති කෙනා මුලින්ම මනෝමය වශයෙන් මේක කරන්නේ. ඒ ඈත් වෙලා ඉන්නෙත් මම්ම තමයි, අල්ලගෙනම තමයි. හැබැයි මේක හරියට අවබෝධ කරගත්ත කෙනා, යත අවබෝධයේම මමත්වයේ දුරු කරපු කෙනෙකුට ඇත්තෙම ශරීරයයි මනසයි දෙකම ස්වභාවයට බාර දීලා යාට ඈත් වෙලා ඉන්න පුළුවන්. ඒ ඈත් වෙලාම තමයි ඉන්නේ. ආයි කරන් ආයි වෙනම වෙලාවක කරන්න දෙයක් ඕනේ. හැමතිස්සෙම ස්වභාවයට බාර දීලායි තියෙන්නේ ශරීරේ මනසයි දෙකම. අන්න උන්වහන්සේලාට කියන්නේ රහතන් වහන්සේලා කියලා, අරිහතුන් වහන්සේලා කියලා කියන්නේ. අරිහතුන් වහන්සේලා කියන්නේ පට්ටමක් නෙමේ, තානාන්තරයක් නෙමේ. අරිහත් කමවත් ඔළුවේ තබා ගත්තේ නැති කෙනෙකුට, රහත් බවවත් ඔළුවේ තබා ගත්තේ නැති කෙනෙකුට. පින්නතුන්ට අර උදේ දේශනාවේ අහුව බුදුහාමුදුරුව බුදු වෙලක් නැහැ කියලා. රහතන් වහන්සේලා රහත් බවවත් ඔළුවේ තියාගෙන නැහැ. අන්න ඒ නිසා තමයි සම්මා සම්බුද්ධ, නැත්තම් සම්මා යඥාන, සම්මා සමාධිය කියලා කියන්නේ අන්නේ. බුදුවරු බුදු වෙලත් නැහැ, රහතුන් රහත් වෙලත් නැහැ, මගඵල ලාභීන් මගඵල වෙලත් නැහැ. හැබැයි පුතජ්ජනයෝ නම් පුතජ්ජන වෙලා ඉන්නවා. ඇත්තටම අපි මේ ආධ්‍යාත්මික නිවන සොයාගෙන යන්න පිටුතුනේ හොඳට බලන්න ඔබට මේක පට්ටමත්තානාන්තරයක් නිසා අවශ්‍ය කරලා තියෙනවද? එහෙමත් නැත්නම් සතර අපායෙන් බේරීම සඳහා මේක අවශ්‍ය කරලා තියෙනවද? එහෙමත් නැත්නම් සැබවින්ම මේ චිත්තචෛසික ධර්මයන් අතර අපි මහත් වේදනාවකට පත් වෙලා තියෙනවා, පීඩාවකට පත් වෙලා තියෙනවා, මට මේකෙන් නිදහස් වීමට අවශ්‍ය කරන නිසාද? එතකොට කුමන පරමාර්ථයකින්ද අපි නිවන තුල වාසය කරන්න උත්සාහ කරන්නේ? තමම බලන්න. දැන් පට්ටමත්තානාන්තරයක් හැටියට දරා ගන්නවොත් බෑ දරා ගන්න. ඒ වගේම මේක මාර්ගඵලයක්, මේක දැක්කොත් මට නිකන් චාන්ස් එකක් තියනවා කියලා එහෙමත් බෑ. සැබවීම තමන්ගේ සිත සංවර කර ගැනීම තමන්ට සහනයක් කියලා හිතලා කටයුතු කරන්න ඕන. මේ අත්හැරීම තුළ අල්ලා ගැනීම කිසිවක් නැහැ. අත්හැරීම තුළ අල්ලා ගැනීම කිසිවක් නැහැ. කොටින්ම කියතොත් අත්හැරීමත් අතහරිනවා. අත්හැරීමත් අතහරිනවා. ඊට පස්සේ කවුද ඉන්නේ? අත්හරින්න කෙනෙකුත් නැහැ. ඒ කියන්නේ භාජනයේ ස්වභාවයට දීලා දීලා අපි නිහඬ වුණා. දැන් අත්හරිනවයි කියන්නේ භාජනය අරන් එහෙ මෙහෙ දුවනෝ. අල්ල ගන්නවා කියලා කියන්නේ ඔව් භාජනය අරන් එහෙ මෙහෙ දුවනෝ. අත්හරිනවා කියනවා කියන්නේ දකුණු පැත්තට දුවනවා කියනවා නම්, අල්ල ගන්නවා කියන්නේ වම් පැත්තට දුවනවා කියනවා නම්, එයා කොයි හරි පැත්තකට දිවීමක්. කිසි දෙයක් අල්ලන්න දෙයක්වත් නැහැ, අත්හරින්න දෙයක්වත් නැහැ මේ ලෝකේ. නුවණින් අවබෝධ කරගත්තොත් අල්ලන්න දෙයක්වත් නැහැ, අත්හරින්න දෙයක්වත් නැහැ. හොඳට බලන්න. නුවණින් තේරුම් ගත්තහම අත්හරින්න දෙයක්වත් නැහැ. අල්ලගන්න දෙයක්වත් නැහැ. ඒකට හේතුව අයිති නැති බව. අයිති නැති බව. අයිති නැති බව. සමහර අය කියනවා මම මේ ශරීරය අත්හරිනවා. අත්හරින දෙයක් නැහැ. කොහොමද ශරීරය? මම මේ ඉඩකඩන් අත්හරිනවා. ඒක මහ පොළොවයි. මොකක් කවුද දුන්නේ? දැන් කවුරු හරි ඇවිල්ලා ගෝ සායින් වහන්ස මම මේ 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 ඉස්සරහා තියෙන මේ සීනුව අත්හරිනවා. මොකක් කවුද දුන්නේ? නේද? දැන් අපි කවුරු හරි ඇවිල්ලා කියන මම මේ ඉස්සරහා මේ පිරුවාන බුත් වහන්සේ මම අත්හරිනවා. මොකක් කවුද දුන්නේ? අන්න ඒ වගේ පින්නතුනේ ස්වභාව ධර්මය අපෙන් ප්‍රශ්න කරනවා. අපි අත්හරිනවා කියලා කියනකොට කවුද දුන්නේ? සම්මතයක් පින්නතුනේ තියෙන්නේ. දැන් මේ ලෝක සම්මතය දැන් ලංකාවට රුපීස් මහා බැංකුව විසින් මේ කොළයක් දාලා මුදල් ඇමති අත්සන් කළා. නම්බරයක් දාලා ඒවල තියෙනවා. ඉතින් ඒකෙන් ගනුදෙනු ආත්මක වටිනාකමක් තියෙනවා නේ. අපේ වෙහෙසට වියතනයක් හැටියට ලැබෙනවා. ආය වියතනයක් හැටියට අපි දෙනවා. ඔක පරමාර්ථයක් නෑ පින්වතුනි. තියෙන සම්මුතිය විතරයි. මේ සිව්පස්සේ ඔබටත් සම්මුතියක් මටත් සම්මුතියක්. ඒකේ පරමාර්ථය නැහැ. ඒ නිසා කිසිවක් බුදුන්ට රාතුන්ට පූජා කරන්න බෑ. ඒකට හේතුව පරමාර්ථ වශයෙන් බුදුන් රහතුන් කිසිවක් බාර ගන්නා වූ තැන නැත. කිසිවක් ප්‍රතික්ෂේප කරන්නා වූ තැන නැත. සම්මුතියක් විතරයි. හුදෙක් සම්මුතියක් විතරයි. එතකොට සම්මුතිය කියන්නේ එකක්, පරමාර්ථය කියන්නේ එකක්. පරමාර්ථය කියන්නේ සත්‍ය, පරමාර්ථ සත්‍ය. සම්මුතිය නම් එතන සත්‍ය කියන එක නැහැ. සත්‍යයක් කියන වචනේ දානෝ සම්මුති සත්‍ය. ඒ කියන්නේ සම්මුතිය කියන්නේ එකතු වෙලා කවුරුත් හදාගත්ත ඇත්තක්. රුපියලේ වටිනාකම මෙච්චරයි. රුපියලට ගන්න පුළුවන් බාණ්ඩේ මෙච්චරයි. සම්මුති සත්‍ය. ඒතකොට පරමාර්ථ සත්‍ය කියන්නේ එක, සම්මුති සත්‍ය කියන්නේ තව කොහෙවත් තියෙන එක. එතකොට අපි සම්මුති සත්‍ය ගැන කියන්න ඕනේ. ඔය ලෝකේ පරිහරණය කරන හැමතැනම තියෙන සම්මුති සත්‍ය. පරමාර්ථ සත්‍ය කියලා එකක් තියෙනවා. අන්න විශ්වීය ස්වභාවය. එහෙම නැත්නම් සැබෑ ස්වභාවය, තථාගත තත්වය. එහෙම හැම දෙනාටම තෙරුවන් සරණයි. සුවපත් වේවා. අභිවාදන සීලිස නිච්ඡං උත්ථාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිම්භාන සම්පatti ඉමිනාති සමිඤ්ඤතෝ.